సమంతా చక్వాలీసు అత్రా గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గమొక్కదం ధమ్మశ్రవణ కాలో అయం బదంతా ధమ్మశ్రవణ కాలో అయం బదంతా ధమ్మశ్రవణ కాలో అయం బదంతా నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్దస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్దస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్దస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుదురజానన్ వహన్సేట అపహమ దినాగేమ నమస్కారయ వేవా. సుపిన్వత్ని, මේ පිනතුන් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ ධර්මශ්‍රවණය කරන්නටයි. අද මේ දේශනාව සඳහා හේරත් පවුලේ පිනතුන් කල්යාණ මිත්‍ර පිරිස මේ දේශනාවට සම්බන්ධ වී සිටිනවා. සියලු දෙනාටම ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ දේශනාවේ කුසල් හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දැන් ධර්මශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, අද මේ දිනවල මම ටිකක් දැඩිව කල්පනා කරපු දෙයක් තියෙනවා. ඒ තමයි වීරිය ගැන දේශනා කීපයක් කරන්න ඕන කියලා. හේතුව මේ මම කරන දේශනා, මේ වීරිය ගැන දේශනාව ලංකාවේ කොහෙවත් නැහැ. ඉනිසවල හොඳට ගන්න මේ දේශනාව. ලෝකෙත් කොහෙවත් නැහැ මේ දේශනාව. මේ දේශනාව ලෝකෙ අවාල සමාට පළවෙනි පාරට අහනවා ඇත්තේ. එහෙම වුණත් ඔය පින්නතුන්ලා හොඳට ඔළුවට ගන්න, මේ ප්‍රායෝගිකව නිවන් මඟ වැඩෙන විදිහකටයි මේ දේශනාව අපි සිද්ධ කරන්නේ. එනිසා මේ දේශනාව සිද්ධ කරන ඇත්තෝ පවා අසීමිතව සතුටු වෙන්න ඕන. මෙබඳු දේශනාවක් කවදා හෝ කාට හෝ කුමන අවකාශයක හරි උදව් වේවි. පින්වත්නි, අපේ ඉලක්කය තමයි මේ බුද්ධ ශාසනයේදී සෝතාපන්නවත් වෙන එක. ඒ තමයි අපේ අදහස. සෝතාපන්න වීම පිණිස කුසලයකුත් පින්නතුන්ලාට තියෙනවා. කය අවිවාදයෙන් පිළිගන්න ඕනේ. ඒකට හයියක් තියෙනවා. ඒ නිසා තමයි මේ ධර්මයට මේසා උවමනාවක්, මේ තරම් උනන්දුවක් ඔය පින්නතුන්ලාට ඇති වෙන්නේ. මේ සෝවාන් වෙන කෙනාට වීර්‍ය එක එක විදිහට කරන්න වෙනවා. සෝවාන් වෙනවා නම් වීර්‍ය එක එක විදිහට කරන්න වෙනවා. සාමාන්‍යයෙන් සෝවාන් වෙන කෙනෙකුට වීර්‍ය සම්බන්ධ බුදුරජාන් වහන්සේ බෝධිපාක්ෂික ධර්මවල තුනෙන් එකකට වඩා වීර්‍ය ගැන වදාරලා තියෙනවා. එතකොට තුනෙන් එකකට වඩා වීරිය වදාරලා තියෙන නිසා වීරිය හරිම වැදගත් එකක්. එතකොට 30 බෝධිපාක්ෂික ධර්ම කීයද? 37යි. ඒකෙන් වීරිය සම්බන්ධ බලන්න සතර සම්‍යප්ප්‍රදාන වීරිය කෙලින්ම වීරිය 4යි. එතකොට 37න් 4යි. එරුදිපාද ධර්මවල වීරිය කීයක් තියෙනවද? එකක් තියෙනවා, ඡන්ද චිත්ත විරිය විමංසා. එතකොට 37න් 5යි. සතර සතිපට්ඨානේ වීරිය ගැන කීයක් තියෙනවද? කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන එකේ වීරිය තියෙනවද? නෑ, වීරිය නෑනේ. වීරිය පේන්නේ නෑ. හැබැයි සතිපට්ඨාන භාවනාව තෝරද්දි පටන් ගන්නේ සතිපට්ඨාන භාවනාව තෝරනවනේ. තෝරද්දි පටන් ගන්නේ ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස. එතන ආතාපි කියන්නේ මොකද්ද? කෙලෙස් තවන වීරිය. ආතාපි කියන්නේ මොකද්ද? කෙලෙස් තව. ඒතකොට හැම සති, හැබැයි මේක පාවිච්චි කරන්නේ සතිපට්ඨාන භාවනාවේදී. සතිපට්ඨානේදී නෙමෙයි. කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස කියලා පටන් ගන්නවා. එතන ආතාපි කියන්නේ මොන වීරියටද? කෙලෙස් තවන වීරිය. එතකොට සතිපට්ඨාන භාවනාවේදී ඒක හතරක් පාවිච්චි කරලා තියෙනවා. එතකොට සම්පූර්ණයෙන් 37න් 9යි. 37න් 9යි. ඊළඟට මොනවද බෝධිපාක්ෂික ධර්ම? ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. සද්දා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. එතන එකයි, 37න් 10යි. බල ධර්ම වලත් ඒ ටිකම නියොදන්නේ. ඉන්ද්‍රිය වීරිය බලයක් විදියට පෙන්නනවා. එතකොට පින්වත්නි 11යි. සතර ඊට පස්සේ සප්ත බොජ්ජංග වල විරිය බොජ්ජංගේ පෙන්නනවා. 37න් 12යි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වායාමයේ පෙන්නනවා. 37න් 13යි. යටත් පිරිසෙන් තුනෙන් එකක් වීරිය පෙන්නනවා. මේ බෝධිපාක්ෂික ධර්ම වල. දැන් එහෙමනම් අපිට එනවා ප්‍රශ්නයක්. ඇයි මේක එකක් කියන්නේ නැතුව එක එක තැන්වල ආය කියන්නේ ඇයි? ඇයිද එහෙම කියන්නේ? දැන් 37න් 13ක් විතර වීරිය ගැන විතරක් කියනවා. 37න්ම 37ේම වීරිය ගැන පින්වත්නි, මේ ඒ වගේම බොජ්ජංග ධර්ම හැම තැනකදීම වීරිය කතා කරනවා. ඒ බොජ්ජංග වලත් ආයේ සති සම්බොජ්ජංගයේ තියෙනකොට ඒක තෝරද්දී ආයේ කියනවා. ඒතකොට සාමාන්‍යයෙන් භාගෙට භාගයක් වීරිය තමයි ගැන කතා කරලා තියෙන්නේ. ඒතකොට භාගෙට භාගයකටත් වඩා වීරිය ගැන කතා කරලා තියෙනවා නම් මේක එක වචනකින් යොදන්න තිබ්බනි. දැන් මේක එකම වචනකින් යොදන්න තිබ්බේ නැද්ද? තිබ්බනි. ඇයි මෙහෙම ඒ ඒ තැන්වල වීරිය වෙනස්? අන්න ඒකයි අපි තේරුම් ගන්න ඕනේ. දැන් ඒකට අදාළ දේශනා අපි කීපයක් කරනවා. ඒකේ අද අපි කතා කරන්නේ සක්කාය දිට්ඨිය දුරු කරද්දි මේ 13 කොහොමද පාවිච්චි කරන්නේ? සක්කාය දිට්ඨි වීරිය දැන් 13 තැනකදී අපිට පැහැදිලි වෙනවා. ප්‍රකටව අප්‍රකටව හැම තැනකදීම වගේ තියෙනවා. සෝතාපන්න වෙනවනම් මේ 13 කොහොමද වෙනස් වෙන, මේකේ වෙනස්කම් තියෙනවා. හැමෝම හිතාගෙන ඉන්නවා එකම තැනක වීරිය, වායාමය, ආතාපි, විරිය බොජ්ජංගය, වීරිය ඍද්ධිපාදය, ඔහොම ඔහොම කියද්දි මිනිස්සු හිතාන මේ ඔක්කොම එක වීරිය කරන්න උත්සාහවත් වෙන්න කියපු එක තමයි මේ කියලා තියෙන්නේ කියලා. ඒක කවදාකවත් එහෙම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අදාළ දේ කවමදාකවත් ඒ විදියට නෙමෙයි. එතකොට ඒ කියන්නේ මේ වීරිය බුදුරජාණන් වහන්සේ වදාළ විදිය අනුව සෑහෙන වෙනස්කමක් තියෙනවා. ඒක ඔය පින්නතුන්ලා හිතනවට වඩා හාත්පසින්ම වෙනස්කම් තියෙන එක. එතකොට ඒක හොඳට අපි මේක ඔළුවට දාගත්තේ නැත්තම් අතර මේ එක දේශනාවක් ඇතුලේ වීරිය වඩ아가න එක වඩන්න ඕන එක. ඒක වඩ아가න ගියොත් එතන යාට අවබෝධය කරා යන්න පුළුවන්. දැන් පින්වත්නි, මේක කෙලින්ම ධර්ම මාර්ගයට ඍජුව සම්බන්ධ දෙයක් මම මේ කියන්නේ. එතකොට සෝවාන් වෙනවනම් එයා දුරු කරන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය. එතකොට සක්කාය දිට්ඨිය දුරු වීමත් එක්කම ඉතුරු සංයෝජන දෙක දුරු වෙන්න පටන් ගන්නවා. විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාසයයි ආයාසයකින් නෙමෙයි, ඒක નિરાයාසයෙන්ම කඩාගෙන වැටෙනවා. එතකොට සක්කාය දිට්ඨිය දුරු කිරීම තමයි ප්‍රධාන දේ. සක්කාය දිට්ඨිය, එතනින් සක්කාය දිට්ඨිය දුරු වෙනකොට එයා තුළ નિરાයාසයෙන්ම පින්වත්නි අර ඉතුරු නීවරණ ටික වැටෙන්න පටන් ගන්නවා. අර මේ සංයෝජන දෙක වැටෙන්න ගන්නවා. දැන් මෙතන ඔය පින්වත් හොඳ සිහියෙන් අහන්න ඕනේ මේ දේශනාව. සිහියෙන් ඇහුවේ නැත්තම් තේරෙන්නේ නැහැ. පින්වත්නි, මෙතනදී අපි හොඳට තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තේරුම් ගන්න ඕන දේ තමයි හොඳට අදහස ගන්න ඕන. දැන් පළවෙනියෙන් අපට හම්බෙන්නේ මොකද්ද? ඔය සම්පූර්ණයෙන්ම බෝධිපාක්ෂික ධර්මවල වීරිය මොකද්ද පළවෙනියෙන් හම්බෙන්නේ? පළවෙනියෙන් හම්බ වෙන්නේ ඒ පුද්ගලයාට ඔය සතර සම්‍යක් ප්‍රදාන වීරිය, සතර ඍද්ධිපාද, ඔය ටිකනේ හම්බ වෙන්නේ. එතකොට සතර සම්‍යප්ප්‍රදාන වීරියේදී වීරිය කලින්ම හතරකටම පෙන්වනවා. වෙන මොකුත් ගුණ ධර්ම නැහැ. වීරිය හතර තමයි පෙන්වන්නේ. මොනවද වීරිය හතර? උපන් කුසල් පවත්වනවා, නූපන් කුසලය උපද්දවනවා, උපන් අකුසලය දුරු කරනවා, නූපන් අකුසලය උපදින්න දෙන්නේ නැහැ. ඔකනේ තියෙන්නේ. දැන් සෝවාන් වීම පිණිස අවශ්‍ය මූලික කුසලය මොකද්ද? සෝවාන් වීම පිණිස අවශ්‍ය මූලික කුසලය තමයි සෝතාපන්න වීමට අයිති අංග තියෙනවා. ඒවා දැන් තමන්ගේ පැත්තෙන් තමයි අපි මේ කතා කරන්නේ. තමන්ගේ පැත්තෙන්. එතකොට සෝතාපන්න වීම පිණිස අවශ්‍ය තමන්ගේ පැත්තෙන් බාහිරින් අය කතා කරන්න දෙයක් නෑ. ඒක මොන ගැහිලායි තියෙන්නේ සද්ධර්මයේ සහ කල්යාණ මිත්‍රේ හම්බෙලානේ තියෙන්නේ. මෙතන කුසලය කියලා කියනට තමන්ගේ පැත්තේ දෙක. මොකද්ද? යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම පටිපත්තියයි. ඔන්න ඔය කාරණා දෙක තමයි මෙතන සෝවාන් වීමේදී කුසලය කියලා කියන්නේ. දැන් අපි කියනවානේ නිතරම උපන් කුසලය කියලා. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම පටිපත්තියයි කියන එක ඉපදිලාද කියලා බලනවා. ඉපදිලා නම් ඒක ඉපදිලා කියලා කොහොමද දැනගන්නේ? කුසලයක් ඉපදිලා කියලා කොහොමද දැනගන්නේ? යෝනිසෝ මනසිකාරේ නැති වෙච්ච වෙලාවකට පශ්චත්තාපයක් එනවා හිතේ. අන්න ඒක ඉපදිලා එනවා. හිතන්නකෝ පින්වත්නි, අපිට යෝනිසෝ මනසිකාරේ නුවණින් විමස විමස අපිට ඒක යම් වෙලාවක පාවිච්චි කරන්න බැරි වෙනවා නුවණින් විමසලා. අපි දන්නේම නැතුව අපි නිකම් මහ විශාල ව්‍යාකූල විදියට ප්‍රතිචාර දක්වනවා. බැරි වෙලා හරි එහෙම යෙදුනොත් ඔයාලට ආයේ ඒක ඉවර වුණාට පස්සේ පශ්චත්තාපයක් එනවා නා. අනේ මට වැරදුනා කියලා. අර ලෝකයට එරෙහිව කරහන් නැතුව, චෝදනා කරන්න නැතුව, පොලිසියන්ට හිතෙන්නේ නැතුව, නඩු කියන්න හිතෙන්නේ නැතුව ඔයාලගේ ඇතුලෙන් එනවනම් අනේ මට ඒ වෙලාවේ නුවණින් විමස ගන්න බැරි වුණානේ කියලා. අන්න ඒක ඔයාලා තුල ඉපදිච්ච කුසලය. හැබැයි ඒක දවස් ගාණක් ගිහින් වෙන්න බෑ. ඒ කුසලයක් ඉපදිලා නම් ඒක මේ වෙලා වැරදිලා පොලිසිත් ගිහින් නඩු කියලා අන්තිමට මම අමාරුවෙට වැඩලා අපරාධින් නේද අපිට වියදම් වුණා විතරයි වගේ ඒවා ආවොත් ඒක ඉපදිච්ච කුසලයක් නෙමෙයි. ඒ කියන්නේ අපිට නුවණින් විමසන්න බැරුව අපි යම් වෙලාවක ප්‍රතිචාර දැක්වුවාට පස්සේ ඒ අවකාශයෙන් පසු අපට දැනෙනවා නම් මාස ගානකට දවස් ගානකට පස්සේ නෙමෙයි, එයාට ක්ෂණිකවම දැනෙනවා නම් ආයේ පස්සේ සාමාන්‍ය පැයක් කමාරක් දෙකක් ඒ දවස ඇතුළතවත් අඩුම හිතෙනවා නම් අනේ මට වැරදුනා නේද? අරයාගේ සම්පූර්ණ වරද තියෙනවා, අපි දන්නවා ඒක. අනේ මට නුවණින් විමස ගන්න බැරි වුණා නේද? මට භාග්‍යතුන් හසේ වදාළ ධර්මයෙන් බලන්න බැරි වුණා නේද වගේ එකක් ඔයාලට එනවා. එයා සම්පූර්ණ සිද්ධියට වැරදි කියලා හිතන්නකො. වැරදි. ආයේ මගේ අතේ නෙමෙයි වරද තියෙන. නමුත් මම ප්‍රතිචාර මම නුවණින් විමසලා ධම්මානුධම්ම ප්‍රතිපත්තිය නෙමෙයි නම් ප්‍රතිචාර දැක්ුවේ. ඒක ගැන මට පශ්චාත්තාපයක් එනවා නම් වරද යාගේ වුණත් මට එනවා නම් අනේ මට නුවණින් විමසා ගන්න ඒ අවස්ථාවේ බැරි වුණානේ. මට ධම්මානුධම්ම පටිපත්තියෙන් බලන්න බැරි වුණානි, ධර්මයට අනුව විමසන්න බැරි වුණානි කියලා වගේ පසුතැවීමක් එනවා නම් ඔයාලට හිතේ අන්න ඒක ඉපදිලා තියෙන්නේ කුසලේ. ඒ අවකාශයේදිම යටත් පිරිසෙන් එදාවත් එන්න ඕන පසුතැවීම. ආය ලබන මාසේ ඇවිල්ලා හරියන්නේ නැහැ. අන්න ඒක ඉපදිලා නැත ඔක උපද්දව ගන්න එච්චරයි. පුළුවන් තරම් මහන්සි වෙලා ඕනම වෙලාවක ඒක උපද්දව ගන්න බලන්න. අන්න ඒක ඉපදිච්ච කුසලය. ඕන් ඕකට තමයි ඔතන කියන්නේ සතර සම්මයප්‍රදාන වීරිය උපන් කුසලය කියලා. උපන් කුස ඒක ඉපදිලා නැත්තම් ඒක උපද්දවන්න මහන්සි වෙන එකයි කරන්නේ. මේ ඔගොල්ලෝ හතර වටේට ගිහින් භාවනා කරන්න රෝමියෝ හදන්න එපා. ඒක තමයි උපද්දවන්නේ පළවෙනියෙන්. ඒක ඕනමනි සෝවාන් වෙන්න සෝතාපන්න අංග ඕන කියලානේ ධර්මී කියන්නේ. බලන්න අපිට කලින් ඕවා නිකන් කියද්දී හිතුණා කල්යාණ මිත්‍රයා ඕන, ධර්මයේ හම්බෙන්න ඕන, නුවණින් විමසන්න ඕන. ආවා මොනවද ඔයිට වඩා මොනවත් නැද්ද අහගන්න කියලා වගේනේ අපි හිතුවේ. නමුත් බලන්න ඔයාලගේ ජීවිතේ කුසල ඉපදිලාද කියලා. ඒක ඉපදිලා නැත්නම් ඒකයි උපද්දවන්නේ. විදාන අනිත් එක තමයි ඒක උපද්දවන්නේ නැතුව විදර්ශනා ඥාන උපද්දවල වැඩක් නැහැ. ඇයි සෝතාපට්ටි අංග නැතුව කොහෙද පින්වත් නිසෝවාන් වෙන්නේ? බුදුරජාන් වහන්සේ විදර්ශනා ඥාන කියලා සෝතාපන්න අංග වලට පෙන්වුවේ නෑනේ. පෙන්වුවේ තමා තුල. ඒ වගේම කුසලෙ උපද්දවන්නේ තමාන් තුල. ඒ කියන්නේ ඒ නිසා හරි දෙවනි අංග දෙක ගන්නෑ අපි මෙතනදී. ඒක බාහිරින් හම්බෙන්න ඕනේ කන්නේ. ඒක ගන්නේ නෑ හැම වෙලාවකම ගන්නේ යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම් පටිප. ඒක ඉපදිලා කියලා දැනගන්නත් අය අපෙන් අහන්න දෙයක් නැහැ. උපන් කුසලයක් වෙන්න ඕන කියනවනේ. දැන් සතර සම්මයප්‍රදාන වීරිය කියන්නේ උපන් කුසලයේ පවත්වනවා, නූපන් කුසලයේ උපද්දවනවා. එතකොට නූපන් කුසලයේ උපද්ද ඒක ඉපදිලා නැත්නම් ඒක ඉපදිලා නැති බව තේරුම් ගන්න ඒක උපද්දවන්න. හැම වෙලාවකම ඒ අණුව අඩුම යටත් පිටින් හෝරාවක් දෙකක් ඇතුළවත් නුවණින් විමස ගන්න ඒ වෙලාවෙම. ඒ නුවණින් විමසගෙන අනිවාර්යෙන් ඒ සිද්ධිය දිහා පින්වත්නි හොඳට බලන්න, නිකන් සාධාරණීකරණය කරන්න නැතුව බලන්න. අනේ මට වැරදුනා, මට ඒ අවස්ථාවේ නුවණින් විමසා ගන්න බැරි වුණා, මට ඒ අවස්ථාවේ සිහිනුවන නැති වුණා කියලා ඔයාලා පින්නතුන්ලා ඒක ඒ යම් වෙලාවක පසුතැවීමක් හිතට එන මට්ටමට ධර්මයේ වශී කරගන්න. ඔන්න ඕක නූපන් කුසලය. අකුසලය ඔක යනි පැත්ත. අර මුණු මුණ ගැහෙනකොට ඒවත් එක හැප්පි හැප්පි ඉඳලා ඒවා හිතින් සාධාරණීකරණය කරනවා නම් ඒක ඔයාලගේ උපන්න අකුසලය. ඒක තවදුරටත් ඔය මට්ටමේ මීටියෝ නූපන්න අකුසල ඕන තම අරමුණක් වටේටම ඔය විදියටම වෙනවා. නූපන්න අකුසල උපදිනවා. අකුසලයේ කුසලයේ කුසලයේ කියන්නේ තම අර වෙලාව ඒ කියන්නේ හැම වෙලාවකම යෝනිසෝ මනසිකාරේ ධම්මානුධම්ම පටිපත්‍යයි මත යෙදෙනවා. ඒ දෙක මත යෙදෙන්නේ කුමක් නිසාද පින්වත්නි? ඒ කාරණා දෙක මත යෙදෙන්නේ පින්වත්නි ඒක තමයි ඔයාලට සෝවාන් වීම සක්කාය දිට්ඨිය දුරු කිරීම පිණිස මූලික වශයෙන් උපද්දවන ඕන්න දැන් තේරෙනවද ලංකාවේ සෝවාන් වෙන්නේ නැත්තේ ඇයි කියලා? ඇයි සෝවාන් වෙන්න බැරි කියලා දැන් තේරුම් ගන්න. ඒ මූලික කුසලිය උපද්දවන්නේ තු අහන්නේ ආහනි ස්කන්ධ විදර්ශනා කරන්නේ කොහොමද? සලායතන නිරෝධය දකින්නේ කොහොමද? ඊට පස්සේ මේ ඵල සමාපත්තියකට සමවදින්නේ කොහොමද? පින්වත්නි ඔව කතා කරලම වැඩක් නැති කතා. මම දැන් කැමති නෑ ඒවා කතා කරන්නත් මේ වගේ දේශනාවක් වෙලාවක. හේතුව ඒවා කතා කරලා වැඩක් නැහැ නෙමෙයි. ඒවා ඉතාම ස්තරම්ම කොටස ධර්මේ. ඒකට අය අභියෝග කරන්න වෙන ධර්ම කොටසක් නැහැ. ඉතින් ඒකට එකතු වෙන්නේ කොහොමද පින්වත්නි? මේ මූලික தත්ත්වේ කුසලයේ උපද්දවන්නේ නැතුව. එහෙනම් සම්මා ඔය නූපන් කුසල් උපද්දවනවා කියන්නේ ඔන්න ඔය මට්ටම. උපන් අකුසල් නූපන් අකුසලයේ කියන ඔය මට්ටමට. ඒක ඉපදිලා නැත්නම් කරුණා කරලා ඒක උපද්දවන්න පින්වත්නි. ඒක උපද්දවන දෙවණියට කියන වීරිය මොකද්ද? දෙවණියට කියන වීරිය තමයි සතර එරුදිපාදවල විරිය එරුදිපාදය. මොකද්ද විරිය එරුදිපාදය කියන්නේ? දැන් සෝවාන් වීමට අදාළවයි මේ කතා කරන්නේ. අරහත්ත්වයට අදාළව කතා කළොත් මම ඒක වෙනම කතාවක් කියන්නේ. ඒක අනාගාමි වෙච්ච අයත් එක්ක අපි කතා කරගමු. මෙතන අනාගාමි වෙච්ච අය නෑනේ. කවුරු හරි කෙනෙක් අනාගාමි වෙච්ච කෙනෙක් ආවොත් මම එයාට කියන්නම් ඒක. අනාගාමීවත් වෙච්ච කෙනෙක් එන්න ඕන එක කියන්න. ඒ නිසා මේ පින්වත්නි ඒක මෙතන කියලා වැඩක් නෑ. මොකද ඕරම්භාගයේ සංයෝජන දුරු කරන්නයි අපි මහන්සි වෙන්න ඕන. මෙතන එරදි වීරිය එරදි පාදේ කියන්නේ මොකද්ද? මේ දේශනාව අතිශය වටිනවා ලංකාවේ නිවන් මගට එන බෞද්ධයන්ට. මෙතන වීරිය එරදි පාදේ විරදි මතක තියාගන්න එක දෙයක්. වීරිය එරදි පාදෙන් කවදාවත් සෝවාන් වෙන්නේ නෑ. වීරිය එරදිපාදයෙන් කවටවත් සෝවාන් වෙන්න බෑ. ඇයි? වීරිය එරදිපාදේ කියන්නේ එයා හොඳට වතපිලිවෙත දිනු කරනවා, පිළිවෙත් පුරනවා, ගුණධර්ම දිනු කරනවා, සතර කමඨහන් වඩනවා. ඒ ඔක්කොම වඩන්න කලින් සිතක් උපද්දවනවා. මොකද්ද? මේ යම්තා කුසල සංස්කාරයක් වේද, ඒවා උතුම් සෝතාපන්න ඵලයේ පිණිසයි කියන සිතුවිල්ල උපද්දවනවා. අනිත් මොකුත් උපද්දවන්නේ අන්න ඒකට තමයි විරිය එරදිපාදේ. එහෙනම් විරිය එරදිපාදේ කියන්නේ සෝතාපන්න වීමට පෙර ඇති වෙන සිත. අන්න. එහෙනම් සෝතාපන්න වීමට බෑනේ ඒකේ. මම සෝතාපන්න වන්නෙමි කියන පූර්ව ඒ කියන්නේ එයාට දැන් අපිට පින් කරද්දී හැම වෙලාවකම එක එක ඒවා මතක් වෙනවනේ. ආයතනවල දියුණුව, ආයතනවල සුගතිය, තමන්ගේ දියුණුව, තමන්ගේ සුගතිය, ඒ වගේම තමන් දුගතියට නොවැටීම වගේ නානාවිධ අදහස් ඔයාලගේ හිතේ නැද්ද? පොඩි පින්කමක් කළා මොකාකරි පින්කමක් කළාම එහෙම නැද්ද? එහෙම තියනවනේ පින්වත්නි. ඒක එතකොට ඒක වීරිය එරදිපාදයක් නෙමෙයි. වීරිය එරදිපාදයක් වෙන්නේ කොහොමද? සෝතාපන්න වීම පිණිස සෝතාපන්න වීම මොනවා හරි ඔයාලා හැබැයි පින් තියෙන්න ඕනේ යාට. ඒකයි සෝවාන් වෙන කෙනා හරියට පින් කරන්න ඕන. පුළුවන් තරම් වත්පිළිවෙත් කරන්න ඕන, සංඝයාට උපකාර කරන්න ඕන, පිළිවෙත් පුරන අයට අනුග්‍රහ කරන්න ඕන, බණ භාවනා කරන දේවල් වලට උදව් කරන්න ඕන. ඒව කරන්න ඕන. අපොයි දැන් අපි ඕවා කරානේ හාඳුරනේ, ඕවා ඇති කියලා නැවතුනොත් එයා අනිවාර්යෙන් ධර්ම මාර්ගයේ එතනින් ඉවරයි යගේ මඟ. එතනින් එහාට යට යන්න බෑ. හරි. එහෙමනම් දැන් මෙතන මොකද ඒවා කර කර මොකද්ද හිතන්නේ? අද මේ කළා වූ කුසලය උතුම් සෝතාපන්න ඵලයේ පිණිස වෙන මොකක්වත් මට එපා. වින මොකක්වත් ඔළුවට ගන්නෙ නැතුව සෝතාපන්න ඵලයේ සක්කාය දිට්ඨි දුරු වීමේ අර්ථේ විතරක් දරනවා. ඒ සෝවාන් වෙලා නැහෙනේ. සෝවාන් වන්නෙමි කියන අදහස සෝවාන් වීමේ පූර්ව චේතනාව ගොඩනගා ගන්නවා පුණ්‍ය සංස්කාරයේ තුල. පින තියෙන්නත් ඕනේ නැත්නම් පින් කරන්නේ නැතුව මොකද්ද ප්‍රාර්ථනා කරන්නේ? පින් කර කර කුසල් කර කර ධර්මයේ අහහා ධර්මයට එකතු වෙන ගමන් යා හිතන මොකද්ද මට සෝතාපන්න ඵලයේ පිණසයි සක්කාය දිට්ඨිය දුරු කිරීම පිණස වේවා මේ කුසලයේ කියන పూర్ව සිත විතරක් තියාගන්න ඉතුරු කිසිම සිතක් උපද්දවන්නේ ඉතුරු කිසිම සිතක් උපද්දවන්නේ අන්න එහි මට්ටමට තියෙන එකට තමයි විරිය ඍදු පාදේ කියන්නේ එහෙනම් සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියන්නේ වෙන එකක් වීරිය ඍදිපාදේ කියන්නේ තව එකක්. වීරිය ඍදිපාදේ කියන්නේ වෙනම එකක්. අපි දන්නේ ඔක්කොම එකයි කියලා. එතන වීරිය ඍදිපාදේදී කතා කරන්නේ පින තියනවා, පින් කරනවා, කුසල් කරනවා. ඒ කරන ගමන් එක අදහසක් ගන්නව මොකද්ද? සෝතාපන්න වීම පිණිස විතරක් වෙනවා නම් හොඳයි මේ පින. පිනේ කොහොමත් විපාකයකින් ඔයාලා බොහොම සැප සම්පත් ලබනවා සුගතිගාමි වෙනවා ඒකයි ඔයාලා ප්‍රාර්ථනා කළත් එකයි නොකළත් එකයි හැබැයි ඔයාලා ඒවා එකක්වත් ගන්නෑ නෑ ඉස්සරහට එකක්වත් ගන්නේ නෑ එතකොට වීරිය කරන්නේ මොකක් මතද පින මත වීරිය කරන ගමන් කුසලයේ මත වීරිය කරන ගමන් චේතනාවක් ගොඩනගා ගන්නවා పూర్ව චේතනාවක් ඉතින් పూర్ව චේතනාවක් ගොඩනගා ගත්ත කියලා කෙනෙක් තෝවාන් වෙන්නේ නෑනේ එහෙනම් මතක තියාගන්න විරිය ඍදිපාදයෙන් කවුරු හරි සෝවන් වෙනවද? සෝවන් වෙන්නේ නැහැ. හැබැයි සෝවන් වෙන්න ඕන නම් කියන්න පුළුවන් පොටක් එකේ. මට තියෙනවා අදහස් තුනක් විතර ඒකිනුත් සෝවන් වෙන විදිය ගැන. පින්වත්නි මතක තියාගන්න මේ අපි නිකම්ම කියන ඒවා නෙමෙයි මේවා. හරි? ඔයාලට මේ අපේ දේශනාවලින් මගපල් ලබන්න බැරි නම් ආයෙ මගපල් ගැන ගන්න එපා අදහසක් වැඩන්නේ. ඒ කියන්නේ මේ සම්පූර්ණ මේ කියන කතා ඔක්කොම ප්‍රායෝගිකයි. කවුරු හරි කෙනෙක් වඩලා ඇවිල්ලා කිව්වොත් හරි ගියේ නැහැ කියලා. හරි ගියේ නැත්නම් මම එයාට කියනවා හරියන කෑල්ලකුත්. මොකද එයාගේ මොකක් හරි අඩුවක් වෙන්න පුළුවන්. මේ අපගේ බුදුරජාණන් වහන්සේගේ අදාළ ධර්මී නම් අඩුවක් නැහැ පින්වත්නි. මේම මම අහලා තියෙන්නේ මේවායි හැම තැනම එකම විදියට. දැන් පිට දැන් ධර්මයේ ඇසුරු කළානේ අවුරුදු 25ක් විතර. පැවිදි ජීවිතේම අවුරුදු 25කට කිට්ටුයි. එක එක ගුරුකුල එක එක ශ්‍රමණ කණ්ඩායම් ඇසුරු කළානේ අපිට හැමෝම කිව්වේ ඔක්කොම වීරිය එකයි කියලා. නමුත් අපි දැන් ඊටාම් පැහැදිලිව දහන්නවා ධර්ම මාර්ගයේ සෑහෙන දුරක් ආපු පිරිසක් හැටියට මේවා එකක් නෙමෙයි. එහෙනම් වීරිය මෙතන පින්වත් නේන වීරිය දැන් ඔයාලට තේරෙන්න ඕන ඍදිපාද ධර්මවල වීරිය ඍදිපාදේ කියන්නේ වෙන එකක් සතර සම්‍යක් ප්‍රදාන වීරියේ වීරිය කියන්නේ වෙන එකක්. සෝවාන් වීමට අදාළව අපි අරහත් වෙට අදාළව කතා කරන්න ඕනේ නැහැ කියලා මං කිව්වේ. තෝවන් වෙන්න එපා රහත් වෙන්න කලින්. එතකොට එහෙනම් වීරිය ඍදිපා වීරිය සතර සම්‍යක් ප්‍රදාන වීරියේදී උපන් කුසලය කියලා බලන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම පටිපත්‍යයයි තියෙනවද කියලා බලනවා. ඉපදිලාද කියලා බලනවා. ඉපදිලා කියලා දැනගන්නේ කොහොමද? පශ්චාත්තාපයක් එනවා හිතේ. ඒකට යාර යම් අපිට ඕන ලෝකයේත් එක ගනුදෙනු කරද්දීනේ සිහිනුවන. ලෝකයේත් එක ගනුදෙනු කරද්දීනේ යෝනිසෝ මනසිකාරය ඕන. අරමුණු ගන්න තැනනි යෝනිසෝ මනසිකාරය ඕන. අරමුණු එක ගනුදෙනු කරද්දීනේ ධම්මානුධම්ම පටිපත්‍ය ඕන. දැන් ඕක නැති වෙනවා අපිට හිටි ගම. ඇත්තටම අපිට අසාධාරණයක් වෙලා නැති වෙන්නේ. බොරුවක් නෙමෙයි. ඇත්තටම අපිට අසාධාරණයක් වුණා කියමු. ඒ වෙලාවේ වුණත් ඒක සාධාරණීකරණය කරන්න නැතුව අනේ මට නුවණින් යෝනිසෝ මනසිකාරයෙන් නැති වුණා ධම්මානුධම්ම පටිපත්‍ය නැති වුණා නේද කියලා. ඒ සිද්ධිය යම්කිසි පශ්චත්තාපයක් එනවා නම් මතක තියාගන්න. ඒ පශ්චත්තාපෙන් දෝම අකුසල් වැඩෙන්නේ නැහැ. ඒක කුසලයක්. ඒ පශ්චත්තාපෙන් අකුසල් වැඩෙන්නේ නැහැ. ඒ පශ්චත්තාපේ එනවනම් මතක තියාගන්න ඔයාලා මගේ අනි ඒ කුසලය ඔයාලගේ ඇතුළේ ඉපදිලා ඉවරයි. ඒක උපන් කුසලයක්. ඒක ඉපදිලා නැත්තම් ඒක නූපන් කුසලයක්. අන්න කුසලේ උපන් කුසල් නූපන් කුසල් කියන්නේ ඕකට. නූපන් කුසල් කියලා ඔයාලා කවදාවත් කරපු නැති පින් කරන්න කියලා හොය හොය යන්න එපා පින්නොත් බොරු වැඩක්. එහෙම හොයන එක තේරුමක් නැහැ. ඊර්ම සත එහෙනම් සතර ඍදිපාදවල විරිය ඍදිපාදේ කියන්නේ මොකද්ද? සෝතාපන්න වෙලා නැහැ සක්කාය දිට්ඨි දුරු කරලා නැහැ ඉස්සරහට දුරු කරන් නිමි කියලා හිතාගෙන දැන් පින් කරනවා ඒ පින ඇතුලේ මොකුත් අදහසක් එයා දරන්නේ නැහැ අනාගතයේ සෝවාන් වන් නිමි ඉස්සරහට සෝතාපන්න ඵලයට පත් වන් නිමි කියලා හිතාගෙන පින් කරනවා බුද්ධ පූජා පවත්වනවා ධර්ම දේශනා කරනවා අම්මා පින්වත් කවදාවත් ධර්මී කියවන ඒවා ධර්මීට අනුග්‍රහ කරන ඒවා ධර්ම දායාද ඒවා නැති කරගන්න හොඳ නැහැ සෝවාන් වීමට ඒක උදව්වක් හරියට උදව් කරනවා සෝවාන් වෙන්න. ඒ නිසා පුළුවන් තරම් කවුරු බණ කිව්වත් කමන්නේ කොහේ බණ කිව්වත් කමන්නේ ඒවට සම්බන්ධ වෙලා ඒවට සාදුකාර දෙදී සෝතාපන්න මඟ පතන්න පින්වත්නි ඒක එවිරිය ඍදිපාදය. විරිය ඍද්ධිපාදයක්. ඒක වීරිය පුදුම වීරිය ඍද්ධිපාද. ඒක හැබැයි වීරිය ඍද්ධිපාදෙන් සෝවාන් වෙන්න පුළුවන්ද කෙනෙකුට? ඒකෙන් ඒ මට්ටමේදී සෝවාන් වෙන්න බෑ. අනාගතේ සෝවාන් වන්නෙමි කියන සිතක් නිඋපද්දවන්නේ. ඒ කියන්නේ මේ මොහොතේ අනාගතේ සෝවාන් වෙනවන වෙන්නයි මේක ඕන මට කියලා නිතන්. එතකොට යාට සෝවාන් වෙන්න වෙන්නේ නෑ නේ අවකාශයේදී. සෝවාන්කම ලැබෙන්නේ කවද්ද? ආමදාම අනාගතේ හම්බෙන. එන වීරිය ඍද්ධිපාදේ වඩන එකේ සෝවාන් වීමට අදාළ තත්ත්වයක් නෙමෙයි, සෝවාන් මාර්ගයට අදාළ තත්ත්වයක්. අන්න බලන්න, වීරිය ඍද්ධිපාදේ කියන්නේ සෝතාපන්න ඵලයට පත් වෙන කෙනාගේ තත්ත්වයක් නොව, සෝතාපන්න මාර්ගඵල නිතීනි, මාර්ගයට අදාළ තත්ත්වයක්. ඔන්න ඕකට තමයි වීරිය ඍද්ධිපාදේ කියන්නේ. එතකොට වීරිය ඍද්ධිපාදේදී ආ හිතන්නේ මොකද්ද? එයාට පිං තියෙන්න ඕන. හොඳට පිං කරනවා, කුසල් කරනවා, ධර්මදේශනා කරනවා, අහනවා, දරනවා, ඒවාට අනුග්‍රහ කරනවා, සංඝයාට උපස්ථාන කරනවා, මේ විශාල උදව් කරනවා පුළුවන් පුළුවන් විදිහ. ඒක කරා යා මොකද්ද හිතන්නේ? ආ දැන් ඕවා ඇති කියලා හිතන්නේ නැහැ. ඕවා දැන් කොච්චර කල් කළාද ඕක වැඩක් නැහැ කියලා හිතන්නේ නැහැ. එයා හිතන්නේ කොහොමද? එයා හැම වෙලාවකම හිතනවා මේ දැන් එයා සමහරට මෙච්චර කල් හිතුවෙම අනේ අපේ දරුවන්ට යහපතක් වෙනවා නම් හොඳයි, දරුවෝ ධර්මමාර්ගයට එනවා නම් හොඳයි. ඔය ඒවා එකක් හරි ගත්තොත් ඒක ඍද්ධිපාදේ වෙන්නේ නැහැ. සෝවාන් මඟට අදාළ ඍද්ධිපාදේ වෙන්නේ නැහැ. එතකොට එයා ඉස්සරහට ගන්නෙ මොකද්ද? සෝවාන් වීම විතරයි ගන්නෙ. සෝවාන් වීම විතරයි ගන්නෙ යම් කුසලයක. අන්න ඒක තමයි එනම් ඍද්ධිපාදයකට එකතු වෙන එක කොච්චර අමාරු දෙයක්ද? එතන ඍද්ධිපාද කියන එක තවදුරටත් තෝරගන්න ඕන. සෝවාන් වීමට අදාළ ඍද්ධිපාදය කියලා කියන්නේ ඍද්ධිපාද ඍද්ධිය කියන එක අපි වචන හතරකින් කලින් දේශනාවල තෝරලා තිනවා. අභිඤ්ඤා ඍද්ධි, පරිඤ්ඤා ඍද්ධි, පහාන ඍද්ධි, භාවනා ඍද්ධි. ඒක සෝවාන් වීමට අදාළව බලනවා. කොහොමද සෝවාන් වීමට අදාළ අභිඤ්ඤා ඍද්ධිය කියලා කියන්නේ? විශේෂ ඥානයකින් මොනවද දැකන ගන්න ඕන? තමන්ගේම ස්කන්ධ පහ. ඇයි ඒක ගැනනේ පින්වත් නී විෂයාකාරක සක්කාය දිට්ඨියක් තියෙන්නේ. ඒ ගැන පූර්ණ අවබෝධයක් ඇති කරගන්න. මොකද පූර්ණ අවබෝධි? මේ ස්කන්ධ පහ මට අයිති දෙයක්වත් මා තුල පවතින දෙයක්වත් නෙමෙයි කියලා දැනගන්නවා. ඒකට කියන්නේ පරිඥා ඍදි. භාවනා ඍදි කියන්නේ සෝවාන් වීම පිණිස ස්කන්ධයන් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් බලන්න පටන් ගන්නවා. එහෙම බලන්න පටන් ගන්නෙමි කියන අදහස තමයි තියෙන්නේ. දැන් අර භාවනා අර පින් කරද්දි අනේ මගේ භාවනාව දුර්වල නම් ඒ අරමුණ කරගෙන භාවනාව පිණිස ජවයක් ගන්න එක තමයි කරන්නේ. භාවනාව කරන අවස්ථාවේ නෙමෙයි කරන්න තමයි ආ ජවය ගන්න අර පින ඇතුලේ. පහාන ඍදි මොකද්ද ප්‍රහාණය කරන්න ඕන? සෝවාන් වෙන්න නම් සක්කාය දිට්ඨියයි විචිකිච්ඡාවයි සීලබ්බත පරා ඒක දුරු කරන්නෙමි කියන අදහස. එතකොට භාවනා ඍදි කියන්නේ මේ ඒකට කියන්නේ අපි කියන්නේ මොකද? පහාන ඍදිය පිණිස ඒක එකතු වෙලා නැහැ. ඒකට පහාන ඍදිය පිණිස මේ කුසල් මේ හේතු වේවායි ප්‍රාර්ථනා කරගෙන වීරිය කරනවා. එතකොට වීරිය කරන්නේ කුසලය පිණිස. වීරිය ඍද්ධිපාදේ කියන්නේ ඍද්ධිය උපද්දවීම පිණිස අර්ථයේ දරාගෙන මෙහි කුසල් කරනවා, පින් කරනවා, දන් දෙනවා, ඔක්කොම කරනවා. හැබැයි ඉස්සරහට ගන්නේ සෝවාන් වීමේ අර්ථේ විතරයි. ඊට වඩා වෙන මොකක්වත් ගන්නෙ නැහැ. ඔන්න ඔය මට්ටමට අපි කියනවා මොකද්ද? වීරිය ඍද්ධිපාදේ කියලා. දැන් තේරෙනවද සතර සම්‍යප්ප්‍රදාන වීරියේ වීරිය ඍද්ධිපා මේ සතර සම්‍යප්ප්‍රදාන වීරිය කියන තැන එකක්, ඍද්ධි වීරිය ඍද්ධිපාදේ කියන්නේ එකක්, එක දෙකක් නෙමෙයි කියලා දැන් තේරෙනවද? තේරෙනවා. දැන් ඊළඟට කියන්නේ මොන ඍද්ධිය ගැනද? මේ මොන වීරිය ගැනද ඊළඟට කියන්නේ? ඊළඟට වීරිය ගැන කියන්නේ මොන හතර ගැනද කියන්නේ? සතර සතිපට්ඨාන, සතර සම්‍යප්ප්‍රදාන වීරිය. මන් දන්නේ මේ තේරෙනවද කියලා. තේරුණ නැත්නම් මට කරන්න දෙයක් නෑ. හැබැයි සතර සතිපට්ඨාන, සතර සම්‍යප්ප්‍රදාන වීරිය, සතර ඍද්ධිපාද. හරි, මෙහෙම තුනක් තියෙනවා. ඒතර සතර සතිපට්ඨානේ වීරිය කියලා එකක් තියෙනවද? සතර සතිපට්ඨාන වීරිය කියලා එකක් තියෙනවද? සතිපට්ඨාන භාවනාවේ භාවනාව තෝරද්දී තමයි තියෙන්නේ මොකද්ද? ආතාපි කියන එක ගන්න. හරි, ආතාපි කියන එක මොකේද තියෙන්නේ? සතිපට්ඨානේ. සතිපට්ඨානේ නෑනි. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන එකේ වීරිය කියලා කැලලක් අහුන්නේ නෑනි. හැබැයි සතිපට්ඨානේදී බුදුරජාණන්සේගේ ශ්‍රාවකයාත් වචන තුනක් දැනගන්න ඕනේ. සතිපට්ඨානේ දැනගන්න ඕනේ, සතිපට්ඨාන භාවනාව දැනගන්න ඕනේ, සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදාව දැනගන්න ඕනේ. ඔය තුනෙන් තමයි කෙනෙක් සෝවාන්ම වෙන්නේ. මෙතන පින්වත්නි සෝත් මේ යම් කෙනෙක් සතිපට්ඨාන භාවනාවේදී භාවනාව තෝරද්දි කියන්නේ කොහොමද? කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. එහෙමනි කියන්නේ වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. ඔහොමනි කියන්නේ සතිපට්ඨාන සූත්‍රයේ ඔක ලස්සනට කියනවනේ. එතනදී ආතාපි කියන්නේ කෙලෙස් තවන වීරියනේ. එතන ආතාපි කියලා කියන්නේ වචන තුනකට. මොකද්ද? සිහි නුව සති සම්පජඤ්ඤයේ කෙරෙහි වීරිය කරනවා, සතිපට්ඨාන භාවනාව කෙරෙහි වීරිය කරනවා, විනය්‍ය ලෝකේ භාවනා කරද්දී ඇති වෙන්න පුළුවන් නොයෙක් විතර්ක, ඒවා පිළිබඳ අභිජ්ජා දෝමනස්ස සහගත තත්ත්වයක් නඩත්තු නොකොට ඉන්නවා. භාවනා කරද්දී ඇති වෙන තත්ත්වයක් ඒක. මොකටද? භාවනා කරද්දී ආතාපි කිව්වට පස්සේ වචන තුනක් තියෙනවනේ. මොකද්ද ආතාපි කිව්වට පස්සේ පාවිච්චි වෙන වචන තුන? සම්පජානෝ. එතන ආතාපි කියන්නේ සිහි නුවණට වීරිය කරනවා. ආතාපි සම්පජානෝ සතිමා සතිපට්ඨාන භාවනා. ඉතින් මේ වෙලාවේ භාවනා කරන්නයි ආවීරිය කරන්නේ. එහෙනම් ආතාපි කියන එක ස්ථිරව වැඩෙන්නේ භාවනා කරන කෙනා තුළ විතර. කෙලෙස් තවන වීරිය කියන එක වෙන තැන්වල පාවිච්චි කරන්න බෑ. ආතාපි. එතකොට එතන ආතාපි කියන්නේ මොකද්ද? සිහි සති සම්පජඤ්ඤේටද සතිපට්ඨාන භාවනාවටද? භාවනා කරද්දී භාවනා කර කර ඉන්න කොටත් හිත විසිරෙන්නේ නැද්ද? අතීත සංඛාර අනාගත සංඛාර අනුව හිත ඕනතරම් විසිරෙනවනේ. ඒ විසිරෙනකොට අභිජ්ජා දෝමනස සාගත තත්ත්වයකට හිත නොයාම පිණිස වීරිය කරනවා නම් ඒක ආතාපි. ආතාපි කියන්නේ එහෙනම් මොකද්ද? භාවනා කරන කෙනා තුල, නොකරන කෙනා තුල නෙමෙයි. හොඳට මතක තියාගනි, ආතාපි කියන එක වැඩෙන්නේ කොයි කෙනාටද? එහෙනම් භාවනා කරන අවකාශයේ විතරයි ඒක. එහෙනම් ඒ භාවනා විදිහට යා කෝකටද වීරිය කරන්න ඕන? සති සම්පජඤ්ඤේතරද සතිපට්ඨාන භාවනාවටද? භාවනා කරද්දි හිත යන්න පුළුවන් සෝමනස්සදෝ මේ අවිජ්ජා දෝමනස්ස සාගත තත්ත්වයන්ට. භාවනා කරද්දි මනායතන අනුව හිත පවතිනකොට යන්න පුළුවන් අවිජ්ජා දෝමනස්ස සාගත තත්ත්වයකට. භාවනා කරද්දී අභිජ්ජා දෝමනස්ස සාගත තත්ත්වයකට නොයාම පිණිස එයා මොකද කරන්නේ? එයා එතන වීරිය කරනවා. ඔන්න ඔය මට්ටමේ වීරිය අඳුන්නන්න මොකද්ද පාවිච්චි කරන්නේ? ආතාපි කියනවා. දැන් තේරෙනවද? එතන ආතාපි කියන්නේ වෙන කතාවක් කියලා. කෙලෙස් තවන වීරිය කියන්නේ මේ ගෙදර යන එනකොට ඇති වෙන එකක්ද? මේ වාඩි වෙලා ඉන්නකොට නිකම් බණහද්දි ඇති වෙන එකක්ද? බණහද්දි ඇති වෙනවා ඇති අධික ප්‍රඥාවක් තියෙන කෙනෙකුට, අධිපඤ්ඤාවක් තියෙන කෙනෙකුට ඇති වෙයි. එහෙමනම් මෙතන ආතාපි කියන්නේ මොකද්ද? ආතාපි කියන්නේ පින්වත්නි කෙලෙස් තවන වීරිය. මොකද්ද කෙලෙස් තවන වීරිය? එහෙනම් කෙලෙස් තවන වීරිය කියන්නේ සති සම්පජඤ්ඤයටද සතිපට්ඨාන භාවනාවටද? එයා පුළුවන් තරම් සතිපට්ඨාන වම්නේ සමුදේ ධම්මානුපස්සීව වය ධම්මානුපස්සීව කිය බලන්න උත්සාහ කරනවා නම් කවුරු හරි කෙනෙක් උත්සාහ කරනවා නම්. ඊට පස්සේ විනෙය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. එයාට එතනදී ලෝකේ මුණ ගැහින්නේ ඇහැ හරහා මුණ ගැහින්නේ නැහැ නේ ලෝකයක්. ඇයි? භාවනා කරන මට්ටමේදී ඇස් අරගෙන කවුරුවත් භාවනා කරන්නේ නැහැ නේ. කන හරහත් ලෝකේ මුණ ගැහින්න තියෙන අවකාශය අඩුයි නේ. ගොඩක් අඩුයි. ඒ වෙලාවට ඇත්තටම සතිපට්ඨාන භාවනා කරන කෙනා තුළ අභිජ්ජා දෝමනස්ස සාගත තත්ත්වයක් එන්න පුළුවන් මනායතන අනුව හිත පැවැත්වීමෙන්. හැබැයි නාසය හරහා උනත් එන්න පුළුවන්. මොකද ගඳ සුවඳ දැනෙනවා භාවනා කරන කෙනාටත්. බැරි සිත විසිරෙන්න පුළුවන් සුවඳ හරහා, ගඳ හරහා. ඉතින් එහෙම සිත විසිරෙන්න බැරි නෑ. හැබැයි ඇස හරහා නම් කොහොමත් වෙන්නේ නෑනේ. ඇස් පියාගෙන ඉන්නේ. කට හරහා, දිව හරහා වෙන්නෙත් නෑනේ. මොකද රස දැනෙන මට්ටම අනුව නෙමෙයිනේ හිත තියෙන්නේ. එතකොට හැබැයි කන හරහා, නාසය හරහා, එහෙම මේ කාය සම්පස්සේ හරහා, එහෙම අවිජ්ජා දෝමනසාගත තත්ත්වයන් එන්න පුළුවන්. එහෙනම් ප්‍රධාන වශයෙන් මේ කන, නාසය, ඊට පස්සේ ඒ පුද්ගලයාට බොහෝ වෙලාවට දිවහරහත් වෙන්නේ නැහැ. කන, නාසය, කය, මනස. ඔය පැත්ත ප්‍රධාන වශයෙන් මෙතන කියන්නේ මනස ඈ. ප්‍රධාන වශයෙන් මනායතනය අනුව සිත පවතිනකොට අභිජ්ජා දෝමනසාගත තත්ත්වයන් එන්න පුළුවන්. සිත වික්ෂිප්ත වෙලා ඒ මට්ටමට නොයාම පිණිස පුළුවන් තරම් සිත මැදට අරගෙන භාවනා රම්මණයට මේකතු කරගෙන ඉන්න මට්ටම අඳුන්වන්න තමයි මෙතන ආතාපි කියලා වීරිය පාවිච්චි කරන්නේ. එහෙනම් එතන වීරිය කියන්නේ වෙන එක. බලන්න කුපින්වත්නි, මේ ඔක්කොම එක විදියට ඇල්ලුවම් මං හිතනවා මාර්ගඵල නැති උනේ ඔය නිසා කියලා. මං හිතන දෙයක් ඒක. මං හිතනවා ඒ තැන මාර්ගඵල ලබන්න බැරි ලංකාවේ මිනිස්සුන්ට හොඳ ඥානයක් තියන අය. ඒගොල්ලන්ට මාර්ගඵල ලබන්න බැරි වුණා. ඔයාලා මොනවත් පොතක් පාඩම් කරගත්තේ නැති නිසා නෙමෙයි. අපි හිතාගෙන ඉන්නවා හැමදාම බුද්ධ පූජාව තියලා දානි දීලම අපිට මේක කරගන්න පුළුවන් වෙයි කියලා. ඒක මං දැන් පැහැදිලිව කිව්වන්නේ. ඒක නැතුව බෑනේ සත විරිය එරදිපාදේ වඩා ගන්න විදියක් නැහැනේ. අන්න එතනයි විතෝ උදව් කරන්නේ. විරදි විරිය එරදිපාදේ පිණිස පොඩි ජවයක් ගන්න විතරයි පින්නොත් මේක උදව් කරන්නේ. එතනින් එහාට නම් අපිට ලොකු උපකාරයක් නම් නැහැ පින්නොත්. ඊළඟට අපි බලමු සෝවාන් වීමට අදාළ ඊළඟට කොහෙද විරිය කතා කරන්නේ? ඉන්ද්‍රිය ධර්මවල ඊළඟට තියෙන්නේ. ඉන්ද්‍රිය ධර්මවල විරිය ඉන්ද්‍රිය කියලා කතා කරනවානේ. දැන් සෝවාන් වෙනවා නම් එයා අනිවාර්යෙන් එයාගේ ජීවිතය ඇතුලේ අනුස්සති භාවනා දියුණු කරන්න ඕන. ටික ටික බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය ආදී අනුස්සති භාවනා දියුණු කරන්න ඕන. අනුස්සති භාවනා දියුණු නොකරන කෙනෙකුට මොකුත් අමාරුයි ටිකක්. මොකද ඒ අනුස්සති භාවනා දියුණු කරනකොට මොකද්ද හැදෙන්නේ? සද්දා ඉන්ද්‍රිය හැදෙන්නේ. බුද්ධානුස්සතිය වඩනකොට සද්දා ඉන්ද්‍රිය හැදෙන්නේ. දැන් මේ ඉන්ද්‍රිය ධර්ම ගැන මේ කතා කරන්නේ. ඒ සද්දාව ඇති වෙනකොට එයාට උපදිනවා පින්වත්නි, ඒ සද්දාව ඇති වෙනකොට පුදුම වීරියක් උපදිනවා. ඒ සද්දාව මත පරිස්සම් කරගන්න, ඒ සද්දාව ප්‍රවේශම් කරගන්න. එයාට හරි කවදාවත් මේ සද්දාවක් ඇති වෙන්නේ, සද්දාවට අනුරූපීව ජීවිතේ ගෙවන්න එයාට වීරියක් ඇති වෙනවා. පුළුවන් තරම් ඒ සද්ධාව පවත්වන්න, සද්ධාවන්තය ඇසුරු කරන්න, සද්ධාවට අදාළ රුකුල් දෙන තැන් ඇසුරු කරන්න අපි පුරුදු වෙනවා. මෙතන වීරිය ඉන්ද්‍රිය කියන්නේ ඒකට නෙමෙයි. වීරිය ඉන්ද්‍රිය කියන්නේ සද්ධාවට සමානව අර ඉතුරු ඉන්ද්‍රිය ධර්ම තව තුනක් තියෙනවනේ. මොනවද? මොනවද ඉතුරු ඉන්ද්‍රිය? සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියලා තුනක් තියෙනවනේ. අර සද්ධාවට සමානව සද්ධාව මත යෙදෙන කෙනා සද්ධාවට රුකුල් ගන්න කැමති, සද්ධාවන්ත ඇසුරු කරන්න කැමති, සද්ධාවට අනුබල දෙන අයත් එක්ක එකතු වෙලා ඉන්න කැමති. එතකොට ඒකෙදි නිකම්ම අර මුලින් කියාපු කල්යාණ මිත්‍රයව හම්බ හැදෙනවා නිකම්ම. අර මේකයි කතා කරේ නැත්තේ එතන. කල්යාණ මිත්‍රයයි ධර්මයයි එළියෙන් අයින්න ඕන. ඔයාලා තුල යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම පටිපත්‍යයයි තියෙන ඕන. එතකොට තමයි සෝතාපන්න අංග හැදෙන්නේ කියලා අපි කියනවනේ නිකම් බනවලදී. නමුත් ඒක අමුතුවෙන් හදන්නේ. එතකොට මේ සද්ධාවට වීරිය කරනකොට අනු හැබැයි සද්ධාවට වීරිය කරනවා කියලා මෙතන කරන්නේ මේ කොහේ හරි තියෙන පන්සල් ආරාම ආශ්‍රම අරවමය හොයාගෙන යන එක නෙමෙයි, අනුස්සති භාවනා දියුණු කිරීම මෙතන කරන්නේ. මිනිස්සු සද්ධාව හදන්න කියලා හතර වටේට යනවා. එච්චර දඟලන්න දෙයක් නැහැ. ඇයි එහෙම යන්නේ පින්වත්නි? එහෙම ගියාට කමන්නේ. එහෙම ගිහින් ඔයාලා හිතනවාද සද්ධාවේ ස්ථාවරත්වයකට එන්න පුළුවන් වෙයි කියලා? කවදා එනම් මෙතන සද්ධාව හදනවා කියලා එකක් කරන්නේ අනුස්සති භාවනා පුරුදු කරන්නේ. ඒවා දියුණු කරනකොට එයා තුළ එනවා කවදාවත් නැති සද්ධාවක්. ඒකින් එයා තුළ යම් ජවයක් එනවා සද්ධාවන්තය ඇසුරු කරන්න, සද්ධාවට රුකුල් දෙන අය ඇසුරු කරන්න. එතකොට ඒ සද්ධාව ඉන්ද්‍රියක් විදියට වැඩිලා කියලා කොහොමද දැනගන්නේ? දැන් ඉන්ද්‍රියක් විදියට වැඩෙන්නත් ඕනේ. සද්ධාව ඉන්ද්‍රියක් විදියට වැඩිලා කියලා දැනගන්නේ මෙන්න මෙහෙමයි පින්වත්නි. සද්ධාවට අශ්‍රද්ධාවන්තේ කම්බුනාම, අශ්‍රද්ධාවන්තේ කම්බුනාම අපේ හිත සසල වෙලා යනවා. සද්ධාව නැති මිනි බුදුරජාණන් වහන්සේට ගරහනකොට, සංඝයාට ගරහනකොට අපේ හිත නිකන් කීරි ගැහිලා යනවා. එහෙම නිකන් හිතට තමන්ඩ පහරක් වැදුනා වගේ දැනෙනවා. ඒ දැනෙන එක කෙනෙක් කියන්න පුළුවන්, ඉතින් එයා එහෙම කිව්වා කියලා ඔයාම කොටද කලබල වෙන්නේ කියලා කිව්වට කලබල වෙන්න ඕනේ නැති තත්ත්වය තමයි. එයාගේ එක සද්ධා ඉන්ද්‍රියක් කියලා එකක් තියෙනවා. ඒකයි කවුරු හරි කෙනෙක් සංගයාට එම අරවමේව කරනකොට හරි නිකන් තමන්ට පහරක් වැදුනා වගේ නිකන් හරීම නිකන් මහ විශාල සංවේගයක් එනවා ඇතුලේ. නිකන් හොඳ පාඩම උනේ, හොඳ වැඩේ ඔහොම තමයි වෙන්න ඕන. දැන් මොකද මේ විදියට හැසිරෙනවා නම් ඒවා ඉතින් ඇත්තටම ජීවිතේට පාඩම් තමයි. ඒ අයටත් එහෙම හිතෙන්නේ නැහැ කවදාවත්. එයාගේ එයාට නිකන් යාට පහරක් වැදුනා වගේ, අනේ මේක නොවුනා නම් හොඳයි, මේක මම නොදැක්කා නම් හොඳයි වගේ එකක්, මේක මට අහන්න නොලැබුණා නම් හොඳ. ඒක එයාගේ සද්දා ඉන්ද්‍රිය තියෙන නිසායි එහෙම වෙන්නේ. හොය හොය බලන් හිතෙන්නේ ආම්බෙන් හරි Facebook එකේ හරි YouTube වල හරි, දැන් හොය හොය බලන් හිතෙන්නේ ඒක ඉක්මනට එක මගහැරලා යන්න හිතෙනවා. ඒක දැක්කත් සසල වෙනවා හිතේ, අනේ මං මේවා දකින්න ඕනේ නැහැ කියලා. මම මොකටද මේවා දකින්නේ කියලා. ඉතින් ඔයා කෙනෙක් කියන්න පුළුවන් ඔයා මේ මොකටද ඔයා ඇච්චර කලබල වෙන්නේ, ඔයාගේ සංසිඳීම ඔයාගේ ඇතුළේ ඉතින් නෑ පින්වත්නි. එහෙම වෙන්නේම සද්දා ඉන්ද්‍රියට. ඒක එක්කනක් කවුරු හරි මොනවා හරි කිව්වා. එහෙනම් ඉන්ද්‍රිය ධර්ම හැදිලා කියලා දැනගන්නේ ඔන්න ඔය විදියට. එතකොට සද්ධා ඉන්ද්‍රිය, එතකොට සද්ධාවන්ත ඇසුරු කරන්න හිතෙනවා, සද්ධාවට රුකුල් දෙන අය ඇසුරු කරන්න හිතෙනවා. ඒකත් එක්කම මෙතන වීරිය ඉන්ද්‍රිය කියන්නේ එකට නෙමෙයි. මොකද්ද වීරිය ඉන්ද්‍රිය කියන්නේ? මෙතන වීරිය ඉන්ද්‍රිය කියන්නේ අර සද්ධාවට සමානව සතීන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය උඩට ගන්නවා. ඒත් එක තලයකට, එක රේඛාවකට ගන්නවා. වීරිය පාවිච්චි කරන්නේ සති සමාධි. එහෙනම් මේ ඉන්ද්‍රිය ධර්ම සමතාවය පවත්ව ගන්න වීරිය කරන එක තමයි වීරිය ඉන්ද්‍රිය කියන්නේ. ඉන්ද්‍රිය ධර්මයන්ගේ සද්ධාව හදනවා අනුස්සති භාවනා දියුණු කරකට. ඒකට සාපේක්ෂව අනිත් ඉන්ද්‍රිය ධර්ම තුනක් තියෙන්නේ. ඒක එක තලයකට ගන්න උත්සාහ කරනවා, එක රේඛාවකට ගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහ කරන එකට අපි කියන්නේ වීරිය ඉන්ද්‍රිය කියලා. ඕම බලද්දියාට මහ පුදුමාකාර විදියට ඒ අර සද්ධාව මෝරන්න මෝරන්න එයාට එයාගේම සක්කාය දිට්ඨිය ගැන එයාට කලකිරීමක් ඇති වෙනවා. ස්කන්ධයන් මම, ස්කන්ධ තුල මම ඉන්නවා, මා තුලයි මේ ස්කන්ධ තියෙන්නේ කියලා බලන එකක් තියෙන. රූපං අත්තතෝ සමනුපස්සාමි රූපවන්තං වා අත්තානං අත්තනිවා රූපං කීකී විසී ආකාරයක සක්කාය දිට්ඨියක් තියෙනවනේ. රූපේට හතරයි, වේදනාවට හතරයි, සංඥාවට හතරයි, සංකාරයවලට හතරයි, විඥාණයට හතර. ඔහොම තියෙනවනේ. ඒ හතර හතර පහෙන් වැඩි කරාමනේ 20ක් එන්නේ. 20 ආකාරයේ රූපය තුල මම ඉන්නවා, මා තුල රූපවත් බවක් තියෙනවා කීකී බලන කමක්. රූපය කියන්නේ මටමයි කීකී බලන එකක්. රූපං අත්තතෝ සමනුපස්සාමි රූපවන්තං වා අත්තං අත්තනිවා රූපං කීකේ බලන කමක් තියෙනවා. මම විස්තර කරන්න යන්නේ නැහැ. විෂයාකාරික සක්කාය දිට්ඨිය කියලා මේ Google වල සර්ච් කරාම එනවා. සක්කාය දිට්ඨි කොහොමද විෂයාකාරික සක්කාය දිට්ඨි වෙන්නේ කියලා. රූපය තුල මම ඉන්නවා, මා තුලයි මේ රූපවත් බව තියෙන්නේ, මේ රූපවත් බව මට අයිති තත්වයක් කිය කියා බලන කමක් එනවා. ඕකට තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. දැන් සෝවාන් වීමට අදාළවනි කියන්නේ. පින්වත්නි, මේ සක්කාය දිට්ඨිය ගැන එයාට යම් කලකිරීමක් ඇති වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ මේ විදිහට බුද්ධ සද්ධාව වඩද්දී, අනුස්සති භාවනා දියුණු කරද්දී, ඒවට සාපේක්ෂව වීරිය වඩද්දී, වීරිය වඩනවා කියලා මෙතන වීරිය ඉන්ද්‍රිය කියන්නේ මොකද්ද? ඒ සද්ධාවට සමානව අර ටිකක් උස්සලා ගන්නවා. අර සමාධි ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, ප්‍රඥා ඒවත් ඔසව ගන්නකොට තමයි බල ධර්ම වැඩෙන්නේ. කොහොමද බල ධර්ම වැඩෙන්නේ? එතකොට අර සද්ධාමක් උපදිනවා. සද්ධාව බලයක් විදියට පින්වත්නි, ඒ සද්ධා බලයෙන් ඇතිවෙනවා මේ සක්කාය දිට්ඨිය ගැන කලකිරීමක් ඇතිවෙනවා. තමන් තුල හටගන්නා වූ සක්කාය දිට්ඨිය ගැන කලකිරීමක් ඇතිවෙනවා. ඒ කලකිරෙන යා සද්ධා උපදිනවා. අනේ මේ සක්කාය දිට්ඨිය කඩන්න මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ විතරයිනේ මේකට උදව් කළේ. මට අපේ අම්මවත් තාත්තවත් මේ ලෝකෙක මිනිහෙක්වත් මට උදව් කළේ නැහැ. ඇයි? සක්කාය දිට්ඨි දුරු කරන්න කියලා ඒකට අදාළ යම් කිසි ආකාරයක ප්‍රතිපදාවක් වේද? ඒ ප්‍රතිපදාව මේ මිහිමත එක මිනිහෙක්වත් මට කිව්වද? මේ ලෝකෙ කිසිවෙක්වත් මට කිව්වේ නැහැ. අනේ මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ විතරයි නේද මට මේ සක්කාය දිට්ඨිය දුරු කිරීමට අදාළ මාර්ගය අවධාරණය කළේ වදාළේ කියලා. අර පුදුම සක්කාය දිට්ඨිය දුරු කිරීමට අදාළ මාර්ගයේ වදාළ කමට සද්ධා උපදිනවා. අන්නේ මට්ටමට සද්ධාාවක් ඉපදුනොත් සක්කාය දිට්ඨිය ගැන යා කලකිරෙනවා. සක්කාය දිට්ඨිය නිරුද්ධ කිරීම පිණිස මාර්ගයක් වදාලා සාස්තුරුන් වහන්සේ විතරක් පේනවා. ඉතුරු ඝන අන්ධකාරයක ලෝකේ පේන්න ගන්නවා. එකම එක ආලෝකයක් මේ මිහිමත ඇති බව පේනවා. ඒ අපගේ බුදුරජාණන් වහන්සේ බව දැනින්න ගන්නවා. හැබැයි එහෙම දැනින්නේ අනේ අපිට මේ බුදුරජාණන් වහන්සේ වගේ සාස්තුරුවෙක් සරණ යන්න උනා කියන එකෙන් නෙමෙයි. සක්කාය දිට්ඨිය ගැන කලකිරීමක් ඇති වෙනවා, නිබ්බිදාවක්. ඒ කලකිරීමත් එක්ක සක්කාය දිට්ඨිය නිරුද්ධ කිරීම පිණිස මාර්ගයක් වදාලා කියන මාර්ගයේ වදාලකමට පහදින එක කලකිරීමත් එක්ක ඒ කලකිරීමත් එක්ක ඒ කලකිරීමට අදාළ හේතු නිරුද්ධ කිරීම පිණිස මඟක් පෙන්වා දුන්න කමට යම් කෙනෙක් තුල සද්ධාාවක් උපදිනවා නම් අන්නේ කලකිරීමද මාර්ගයේද දැකීමෙන් කවුරු හරි කෙනෙක් සද්ධාව හදනවා නම් ඒකට කියනවා මොකද්ද? සද්ධා බලය කියලා. අන්න සද්ධා බලය. සද්ධා බලයට පාදක වුණේ මොකද්ද? කලකිරීමද? සක්කාය දිට්ඨිය ගැන සක්කාය දිට්ඨිය නිරුද්ධ කිරීම පිණිස මඟ විවර කිරීමද පදනම් කරගෙන මේ සද්ධාව ඇති වුණේ. එතකොට ඒකට අදාළ වීරිය කරන්නේ මොකක් පිණිසද? ඒ සක්කාය දිට්ඨිය ගැන කලකිරීම නම් සක්කාය දිට්ඨිය සම්බන්ධ යාර කලකිරීමක් නම් තියෙන්නේ ඒ කලකිරිච්ච කෙනා සක්කාය දිට්ඨිය නිරුද්ධ කිරීම පිණිස මාර්ගයක් වදාළ සාස්තුරුන් වහන්සේ මන් වූ එකම එක ආලෝකයක් මේ මිහිමත පවතිනවාය කියලා එයා දකිනකොට ඒ ඇතිවිච සද්ධාවත් එක්ක එයා සතියට එකතු වෙනවා. එයා සතියෙන් මොනවද දකින්නේ? මේ තමන් තුළ සක්කාය දිට්ඨිය නම් වූ නීවරණේ පවතින්නේ මොකක් නිසාද? අවිද්‍යාව නිසා නේද? අවිද්‍යාව නිරුද්ධ කිරීමෙන් මේ සක්කාය දිට්ඨිය නිරුද්ධ කරන්න පුළුවන් නේද කිය කිය බලන. එතකොට අර ඒකට සමානව ප්‍රඥා ඉන්ද්‍රියස වෙනවා. එතකොට යා සක්කාය දිට්ඨිය පවතින්නේ මගේ රූපය කෙරෙහි නේද, වේදනාව කෙරෙහි නේද, සංඥාව කෙරෙහි නේද, සංකාර කෙරෙහි නේද, විඥානය කෙරෙහි නේද, මේ රූපය ඇති වෙලා නැති වෙලා යනවා නේද, මේක සක්කාය දිට්ඨිය හදන්න ඕන තැනක්ද කිය කිය ආය ආය බලනකොට එතකොට ඒකට සමානව සතීන්ද්‍රිය ඔසවා තබනවා. මේ ලෝකේ මුණ ගැහෙනකොට මේ තමන්ගේ ස්කන්ධ ටික ඇසුරු කරනකොට මේ ස්කන්ධ ටික ඇතුලේ දිගට දිගට ස්කන්ධ ටික පදනම් කරගෙන විතර්ක විචාර කරන එක වැඩක් නැති දෙයක් නේද කියලා බලනකොට ඒකට සමානව සමාධි ඉන්ද්‍රියස වෙනවා. අර එහෙනම් සද්ධා ඉන්ද්‍රිය සද්ධා බලයක් වෙන්නේ කොහොමද? සක්කාය දිට්ඨිය ගැන යා කලකිරෙනවා. සක්කාය දිට්ඨිය ගැන කලකිරලා සක්කාය දිට්ඨිය නිරුද්ධ කිරීම පිණිස මාර්ගයක් වදාළ කමටම පහදිනවා. කලකිරීමත් එක්ක ඉන්න ඕන එක. එතකොටයි ඒක බලයක් වෙන්නේ. ඊට සමානව තමයි සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය ඔසවා තබන්නේ. අන්නේ ඔසවා තැබීමට රුකුල් ගන්න එකට තමයි වීර්‍ය බලය කියලා කියන්නේ. එහෙනම් වීර්‍ය බලය පදනම් වෙන්නේ කලකිරීමටද, සක්කාය දිට්ඨිය ගැන කලකිරීමටද? ඒ කලකිරීම ඇතුලේ පින්වත්නි මාර්ගයක් විවර කළා කියන තැනට බුදුරජාන් වහන්සේ දෙස බලනකොට එකම එක ආලෝකයක් කිසි මිනිහෙක් මත, කිසි දෙවියෙක් මත, අම්මා තාත්තා මතවත් විශ්වාසය තියන්නේ. එයාට එකම එක විශ්වාසයක් ඇති වෙනවා බුදුරජාන් වහන්සේ ගැන. කලකිරීමද මාර්ගයේද පදනම් කරගෙන අයියා බුදුරජාන් වහන්සේ දෙස බලන. එතකොට ඒක බලයක් විදියටයි වැඩෙන්නේ. සද්ධාව බලයක් විදියට වැඩෙන්නේ. ඊට සමගාමීව ඉතුරු ඉන්ද්‍රිය ධර්ම අර සතීන්ද්‍රිය, සමාධීන්ද්‍රිය, ප්‍රඥාඉන්ද්‍රිය ඔසවා තබනවා බලයක් විදියට. එකම සද්ධාවට සාපේක්ෂව අර ටික එක තැනක එක රේඛාවකට අරන් එනවා. ඒ රේඛාවට අරන් එන්න වීරිය කරන එකට තමයි වීරිය බලය කියලා මෙතන කියන්නේ. වීරිය බලය කියන්නේ. ඊළඟට අපිට වීරිය කොතනද හම්බෙන්නේ? බොජ්ජංග ධර්මවල වීරිය බොජ්ජංගය කියන එක. වීරිය බොජ්ජංගය කියන්නේ කෙලින්ම ඔය ඔතනට එනකම්ම අයිති මාර්ගයට අදාළ වීරිය. වීර්‍ය බොජ්ජංගය කියන්නේ ඵලයට පත්වීමට වීර්‍ය කරන එකට. පින්වත්නි සතර සම්‍යප්ප්‍රදාන වීර්‍යයේ වීර්‍යද, එරදිපාදවල විරිය එරදිපාදයද, සතිපට්ඨානි ආතාපි කියන දේද, ඒක මාර්ගයටයි ති. ඉන්ද්‍රිය ධර්මවල වීර්‍ය ඉන්ද්‍රියද, සද්ධාවට සමානව ඉතුරු ඉන්ද්‍රිය ඔසවා තබන්න වීර්‍ය කරන එක. සද්ධා බලයට අදාළව ඉතුරු බල ධර්ම ටික එකම රේඛාවට අරන් එන්න වීරිය කරන එක. වීරිය බලයද මේ දක්වාම උදව් කළේ මොකටද? මාර්ගයට. බුදුරජාණන් වහන්සේ වදාළේ මඟ ඵලනේ. මෙතනදී පින්වත්නි කෙලින්ම වීරිය බලය, මෙතන පින්වත්නි වීරිය බොජ්ජංගය කියන්නේ මාර්ගයට නෙමෙයි, කෙලින්ම දැන් සක්කාය දිට්ඨිය කඩන්නමයි වීරිය කරන්නේ. ආය සක්කාය දිට්ඨිය කෙලින්ම කඩන්න විතරයි වීරිය කරන්නේ. ආය සක්කාය දිට්ඨිය කඩනවා කියන එක අර වෙන කිසිම දෙයකට යාගේ වීරියක් නැහැ. කෙලින්ම, ඒ කියන්නේ සක්කාය දිට්ඨිය කඩනවා කියන එක විතරයි වීරිය. සක්කාය දිට්ඨිය කඩන්න අදාළ නූපන් කුසල්, උපන් කුසලයේ මත වීරිය කරනවා. මේ එහෙමනම් මෙතන වීරිය කියන්නේ කෙලින්ම විදර්ශනාමය හැකියාව. එහෙනම් කෙලින්ම විදර්ශනා ඥාන උපද්දවන්නේ මේ කියන අදහසට යම් කෙනෙක් වීරිය කරනවා නම් එබඳු වීරියක් තමයි විර්‍ය බොජ්ජංගේ කියන්නේ. ඵලයටමයි වීරිය කරන්නේ, මාර්ගයට නෙමෙයි. මාර්ගයට අදාළ වීරියට යම් අවකාශයක් ඇද්ද ඒවා ඔක්කොම මේ දක්වා කරලා ඉවරයි. දැන් තියෙන්නේ ඵලයට වීරිය කරන එක. ඵලයෙන් මාර්ගයට අදාළ වීරිය පිරීලා දැන් තියෙන්නේ. යාගේ අය අඩුවක් නැහැ. දැන් ඵලයට පත්වීමට වීරිය කරන එකට තමයි වීරිය බොජ්ජංගේ කියන්නේ. පින්වත්නි මාර්ගයට අදාළ වීරියද ඵලයට අදාළ වීරියද මේ ඔක්කොම එකතු කරලා වීරිය කරන එකට තමයි සම්මා වායාමය කියන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වීරිය කියන්නේ. එහෙනම් ලෝකේ අමාරුම වීරිය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වීරිය කරන්නේ ඇයි? මේ තාක් කතා කරපු ඔක්කොම වීරිය එක මිටකට අරගෙන පුරුදු කරන්න ඕන තැනක් තමයි සම්මා වායාමය කියන්නේ. සම්මා වායාමය කියන්නේ ඒක. එතකොට විසුද්ධිය, සප්ත විසුද්ධිය මේයි මේකේ නැත්තේ? බෝධිපාක්ෂික ධර්මවල සප්ත විසුද්ධිය එහෙම තියනවද? ඇයි මේ මාර්ග ඵලයට අදාළ වීරිය කරනකොට යා තුළ ඇතිවෙන ස්වභාවය තමයි විසුද්ධිය කියන්නේ. විසුද්ධිය කියන්නේ යා තුළ ඇතිවෙන තත්ත්වය තේරුම් කරන එක. මාර්ගයටත් ඵලයටත් අදාළ තත්ත්වයට එකතු වුණාට පස්සේ යා තුළ මතුවෙන ස්වභාවයක් තියෙනවනේ. ඒ ස්වභාවය තමයි විසුද්ධගත වෙන්නේ. ඒකයි සප්ත විසුද්ධිය එහෙම නැත්තේ බොජ්ජංග බෝධිපාක්ෂික ධර්මවල. ඒවා මුල් දේශනාවල නැතුවා නෙමෙයි. මෙහෙනම් මතක දැන් ඔයාලට තේරෙන්න ඕන වීරියේ අමාරුම වීරිය මොකද්ද? සම්මා වායාමයේ ආර්ය ශ්‍රැංග මාර්ගයේ වීරිය. ඇයි? මාර්ගයට අදාළ වීරියත් ඵලයට අදාළ වීරියත් මේ ඔක්කොම එක තැනකට අරගෙන එක මිටකට දියුණු කරන්න ඕන. එක මිටකට දියුණු කරනකොට ඒ එක මිටකට දියුණු කිරීමේ අවකාශය අඳුන්වන්නේ කොහොමද? සම්මා වායාමී කියලා. එහෙනම් දැන් අපි නිකන් දල වශයෙන් ගමු මේක. දැන් සෝවාන් වීමට අදාළව මේ කතා කළේ. එතකොට සතර සම්‍යප්ප්‍රදාන වීරියේදී උපන් කුසල් නූපන් කුසල් ගැන කතා කරද්දී එතන කුසලයේ කිව්වෙ මොකද්ද? යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම පටිපදාවයි. ඒක ඉපදිලා කියලා දැනගන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය යොදන්න බැරි වෙච්ච වෙලාවක අනේ මගේ යෝනිසෝ මනසිකාර නුවණින් නිවස ගන්න මට බැරි වුණා කියලා ඒ වෙලාවෙම හිතනවා ලෝකේ කවුරුවත් දිහා ඇඟිල්ල දික් කරන්න නැතුව. විරිය එරදිපාදේ කියලා කියන්නේ යම් කුසලයක් යා තුල තියෙනවා. ඒ කුසලයේ තුල එකමික අදහසක් දරනවා. මම අනාගතේ සෝතාපන්න වීම පිණිසයි මේ කුසලය. වෙන මොකක්වත් මට ඕනේ නැහැ. ඒකෙන් කියවෙන්නේ නැහැ ඉතුරු ඒකෙන් කුසල් විපාක දීලා සුගතිය යන්නේ නැහැ. එහෙම දුගතිය එහෙම නෙමෙයි යනවා සුගතිය. නමුත් එයා ගන්නෑ අදහසක් පැත්ත පලාතක ගන්නෑ. ඊට පස්සේ ආතාපි කියන්නේ මොකද්ද? සිහිනුවනටද සතිපට්ඨාන භාවනාවටද භාවනා කරද්දී යා තුල ඇතිවෙන අභිජ්ජා දෝමනස්ස සාගත තත්වයක් එන්න පුළුවන් හිත විසිරලා අන්න එතන යා භාවනා කරන කෙනාට විතරයි ආතාපි තියෙන්නේ. භාවනා නොකරන එක මිනිහෙකුටවත් නෑ ආතාපි කියලා එක. පැවිද්දෙකුටත් නෑ. එහෙනම් ඊට පස්සේ සතර මේ පංච ඉන්ද්‍රිය ධර්මවල වීරිය කියන්නේ මොකද්ද? සද්ධාව හදනව අනුස්සති භාවනා වලින් හදලා ඒ සද්ධාවට සමානව ඉතුරු ඉන්ද්‍රිය ධර්ම තුන උස්සල ගන්නවා එක රේඛාවකට. එකම රේඛාවක පවත් දැන් සමහර අයගේ සද්ධාව තියෙනවා ප්‍රඥාව නෑ. සමහර අයගේ සද්ධාව තියෙනවා සතිපට්ඨාන භාවනා නෑ. එතන අර එක රේඛාවක නෑ ඒ වීරිය ඉන්ද්‍රිය නැති නිසා. බල ධර්ම කියන්නේ මොකද්ද? එයාට පින්වත්නි සද්ධාව ඇති වෙනවා සක්කාය දිට්ඨිය ගැන කලකිරෙනවා. කලකිරිලා මාර්ගයක් වදාළ බුදුරජාණන් වහන්සේගෙන පහදිනවා. එයාට එකමික ආලෝකයක් මේ මහ පොළොවේ පේනවා. ඒ බුදුරජාණන් වහන්සේ විතරයි. ඒකට සමානව සක්කාය දිට්ඨිය දුරු කිරීමට අදාළව ඒ මාර්ගයට අදාළව බුදුරජාණන් වහන්සේ කෙරේ පහදිනවා. ඒ පැහැදිලා උන්වහන්සේ වදාළ විදිහටම එයා සද්ධාව මේ සමාධිය මේ සතිය ප්‍රඥාව ඔසවා තබනවා. ඒ කියන්නේ සද්ධා ඉන්ද්‍රියට සමානව ඉතුරු ඉන්ද්‍රිය ධර්ම ඔසවනවා. සද්ධා බලයට සමානව ඉතුරු බල ටික ඔසවා තබනවා. එක රේඛාවක හැම වෙලාවකම ඉන්ද්‍රිය ධර්මවල වීරිය ඉන්ද්‍රියත් බල ධර්මවල වීරිය බලයත් කියන්නේ අනෙක් ඉන්ද්‍රිය ධර්මයන් එක තලයකට එක රේඛාවකට අරන් එනවා. ඊට පස්සේ මෙතනින් මාර්ගයට අදාළ වීරිය පිරෙනවා. ඊට පස්සේ ඵලයටම වීරිය කරන එකට අපි කියනවා මොකද්ද? වීරිය බොජ්ජංගය. අවබෝධයේ පිණිස විතරයි ඒක වීරිය බොජ්ජංගය. මේ ඔක්කොම මාර්ගයට අදාළ වීරියද ඵලයට අදාළ වීරියද ඔක්කොම එකතු කරලා වඩන එකට කියනවා මොකද්ද? සම්මා වායාම. එහෙනම් මතක තියාගන්න මේක එක එක තැන්වල එක එක විදිහට යෙදෙන එකක් මිසක් හැම තැනම එකම විදිහට යෙදෙන එකක් නෙමෙයි. මේක අපි මතක තියාගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදියට යම් කෙනෙක් වීරිය වඩා ගත්තොත් එයාට සසර දුක ඉවර කරගන්න පුළුවන්. එබඳු සසර දුක නිමා කර ගැනීමට මේ දේශනා උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දේශනාවේ දායකත්වයේ හේරත් පවුලේ පින්නතුන් කල්යාණ මිත්‍ර පිරිස එකතු වෙලා මේ දේශනාව සිද්ධ කරනවා. මේ පින්නතුන්ට අපි ආශිර්වාද කරනවා. හේරත් පවුලේ පින්නතුන් සියලු දෙනාටත් කල්යාණ මිත්‍ර හැම දෙනාටමත් මේ කුසල් උපකාර වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ගෞතම බුදු සසුනේදීම වහවහා වීරිය වඩාගෙන මේ බුද්ධ ශාසනයම පිළිවෙත් පුරා ගැනීමට මේ කුසල් උපකාර වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් අපගේ දෙමව්පියන්ටත් ගුරුවරයින්ට සියලු දෙනාට නිදුක් නිරෝගී සුව චතුරාර්ය සත්‍ය අවබෝධය ප්‍රාර්ථනා කරලා තිබෙනවා. 2026 ජූලි මාසේ 9 දින පරලෝ සැපත් රම්මැණිකේ හේරත් සොහොයුරියගේ භවගාමී ජීවිතේ සුවපත් වේවායි ප්‍රාර්ථනා කරලා තිබෙනවා. දායකත්වයේ දරූ පවුල්වල සියලු දෙනාටත් මේ රැස්ුණා වූ සියලු දෙනාටත් මේ කුසල් උපකාර වේවා. මේ ධර්ම දේශනාවට සම්බන්ධ වුණු සියලු දෙනාටම වීරිය වැඩේවා. වීරිය ಗುಣධර්ම එක එක ආකාරයකින් දියුණු කරගෙන නානා විධාකාරයෙන් දියුණු කරගෙන තමන්ගේ ජීවිතවල වඩා යහපත සුවපහසුව පිණිස මේ කුසලානිසංස ධර්මයන් මඟඵල පහසු වීමට වීරියවන්ත වීමට මේ පිනතුන්ලාට මේ දේශනාව හේතුපකාර වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. එවගේම දායකත්වයේ දරූ පවුල්වල සියලු දෙනාට නිදුක් නිරෝගී සුව කායික මානසික සුවසහනේ ප්‍රාර්ථනා කරලා තිබෙනවා. අධ්‍යාපනයේ හදාරන දූ දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරලා තිබෙනවා. සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ දේශනාමේ කුසල් දේශනා පාරමිතාවක් වේවායි අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම ධර්මශ්‍රවණයට රැස්ුණා වූ මේ කල්යාණ මිත්‍ර හැම දෙනාගේම ජීවිත ධර්මයෙන් ආලෝකමත් වේවා. සියලු දෙනාටම මේ කුසල් උපකාර වේවා. හැම දෙනාගේම ජීවිතවලට ධර්මයේ පිළිසරණ සැලසී ත්‍රි හේතුක කුසලයක් විදිහට මේ ධර්ම දානේ බලවත් වී හැම දිනාටම ගෞතම බුදු සසුනේදීම අමා නිවන් පිණිසම මේ දේශනාමේ කුසල් උතුම් සෝතාපන්න ඵලයට පත්වීමට දොරටුවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ලක්වාසී ලෝකවාසී ධර්මකාමී සියලු දෙනාගේම ජීවිතද හාත්පසින් වීර්යවන්ත වේවා. වීර්ය වනාහි අමා නිවන් පිණිස දොරටුවක්ම වේවා. හැම දිනාටම මේ කුසලානිසංස ධර්මයන් මේ බුදු සසුනේදී මමා නිවනින් නිවී සැනසීමට හේතුපකාර වේවා. සතරවරං රජ දරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද අවීචී පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද මේ උතුම් කුසලානිසංස ධර්මයන් හේතුපකාර වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත් චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවසාන යාමේ දපගේ නමස්කාරය වේවා.
කක්ඛයෝ නිබ්බානං.